SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් එහෙමනම් අපි වෙලාව වෙන් කරගන්නේ ලෝ වටා විශේෂාංග යටතේ ලෝකයේ තත්විත්ති පිළිබඳව විමසා බලන්නට. කාලෙකට කලින් කතා බහ කරපු උණුසුම් මාතෘකාවක් පිළිබඳව යලිත් අවධානය යොමු වෙන තත්වයක් අපිට වාර්තා වෙනවා මේ සතිය වෙනකොට. ඔබට මතක ඇති කොලොම්බියාවේ වසර 50කට ආසන්න කාලයක් තිස්සේ සිවිල් අර්බුදකාරී වාතාවරණයක් මතු කරපු තත්වයක් ජනමත විචාරණයක් කරහා සාමකාමී තත්වයකට ගෙන එන්නට උත්සාහ දරපු අවස්ථාවක් පිළිබඳව අපි කතා බහ කළා. මේ මෑතක් වෙනකන් ওই කතා බහ තිබුණා. ෆාක් සංවිධානයේ සහ කොලොම්බියානු රජයේ අතර ඇති කරගන්නට ගියේ සාම ගිවිසුමට රටේ ජනතාවම අන්තිමේදී විරුද්ධ වෙලා මේක ක්‍රියාත්මක කරන්නට නොහැකි තත්වයක් ඇති වුණා. නමුත් අද වෙනකොට සාම ගිවිසුමක් දක්වා දෙපාර්ශ්වයේම ගිහිල්ලා නැවතත් සුබදායක තත්වයක් උද්ගත වන වාතාවරණයක් පිළිබඳවයි අපිට ආරංචි වෙන්නේ. මේක උණුසුම්ම කාරණාව නිසා එතනින් අපි සාකච්ඡාව පටන් ගනිමු. ඊට අමතරව තවත් ලෝකේ පුරාම මේ වෙනකොට උණුසුම් ප්‍රවෘත්ති මවන කාරණා කිහිපයකුත් තියෙනවා. අපිට සැකහැර තොරතුරු දැනගන්න සුපුරුදු විදිහට විශේෂාංගයට සම්බන්ධ වෙන්නට ශ්‍රී ලංකා වෙසිට සූදානම්ින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ෆාක් සංවිධානයේ කවුරුත් කියන්නේ මේ රෙවොලූෂනරි ආම්ඩ් ෆෝසස් ඔෆ් කොලොම්බියා කියලා, මේක ප්‍රංශ භාෂාවෙන් කියමු තමයි ෆාක් කියලා කියන්නේ. ෆාක් සහ මේ කොලොම්බියානු රජය අතර නැවතත් ගිවිසුමක් ඇති වෙන්නට යන කතාවක් තියෙනවා අමල්. මොකක්ද මේ වෙන්නට යන්නේ?
දිල්ලුක්ෂි, දැන් සැප්තැම්බර් මාසේ ඔවුන් මේ ජාත්‍යන්තර සහයෝගය ඇතිව සාම වැඩපිළිවෙලකට යොමුණා. ඓතිහාසික සාම ගිවිසුමකට දෙපාර්ශ්වයම අත්සන් කළා. නමුත් ඒකේ එක ප්‍රධාන අංගයක් වුණේ මේ ඇති කරගත්ත ගිවිසුම ජනමත විචාරණයකට ඉදිරිපත් කරලා ජනතාවගේ ඒ අනුමැතිව ඇතිව තමයි ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒ අනුව ඔක්තෝබර් මාසේ දෙවැනිදා තිබිච්ච ජනමත විචාරණයේදී ඡන්ද 20,000කින් මේ ජනමත විචාරණයේ මේ ගිවිසුම පරාජයට පත් වුණා. ඉතින් ඒ වෙලාවේ අවුරුදු 5කට වඩා වැඩි කාලයක් දෙපාර්ශ්වය අතර ඇතිවෙච්ච ඒ සාම වැඩපිළිවෙල බිඳ වැටීමත් එක්කලා රජයට සිද්ධ වුණා අලුත් සාම ගිවිසුමකට පිවිසෙන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ දෙපාර්ශ්වය එකඟ වෙලා තියෙනවා මීට කලින් තිබිච්ච සාම ගිවිසුමට වඩා යම් සුළු වෙනස්කම් කරලා අලුත් ගිවිසුමකට යන්න. ඒ තුලින් කොලොම්බියාවේ දශක 5කට වැඩි කාලයක් තිබිච්ච මේ යුද්ධය අවසන් කරලා ස්ථිර සාමයක් ඇති කර ගැනීමට දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අර ගිය සැරේ කරපු ජනමත විචාරණයේ අවශ්‍යතාවය වෙනුවට මේ සැරේ මේ ඇති කරගත්තු අලුත් ගිවිසුම කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියට පමණක් යට නීතිගත කිරීමටයි දෙපාර්ශ්වයම එකඟ වෙලා තියෙන. ඉතින් ඒ නිසා අලුත් ඡන්දයකට ජනමත විචාරණයකට නොගොස් මේ අවස්ථාවේදී ඒක රටේ නීතිය බවට පත් කරගන්නට ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් මේ කොලොම්බියාවේ ප්‍රශ්නය සමතේකට පත් වෙන ලකුණු මේකෙන් ඇති වෙලා තියෙනවා.
දැන් අමල් අපි කතා බහ කළා මේ කොලොම්බියානු ජනාධිපති මැනුවෙල් සන්තෝස් සහ ෆාක් නායකයා රොඩ්රිගෝ අතර කලින් ඇති වෙච්ච ගිවිසුමට රටේ ජනතාව අකමැතියි කියලා ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ රජයේ පාර්ශවයට අවාසි සහගත කොන්දේසියේ ගිවිසුම ඇතුළත් වෙලා තිබුණු නිසා කියලා. මෙවර මොන වගේ තත්වයක්ද ගිවිසුමේ අන්තර්ගත කරුණු විදිහට වාර්තා වන්නේ?
ඇතරම ප්‍රධානම ප්‍රශ්නය වුණේ දිරුක්ෂි මේ ෆාක් ගරිල්ලා කණ්ඩායමේ නායකයන් සමහර අය තාමත් හිරේ ඉන්න කට්ටිය ඉන්නවා. සමහර අයට විරුද්ධව මිනිමරුම් චෝදනා, යුධාපරාධ චෝදනා තියෙනවා. ඉතින් එසේ චෝදනා ලැබපු සහ ඒ වගේම දැනට හිරගතව සිටින අයට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව ලබා දීලා තිබුණා. ඉතින් ඒ හැකියාව සම්බන්ධයෙන් තමයි හුඟක් අය විරෝධය පළ කළේ මේ ගිවිසුමෙන් මේ වගවීම සම්බන්ධයෙන් හරියට කරුණු ඉෂ්ට වෙන්නේ නැtei කියලා. නමුත් සාමයේ උදෙසා ඒ දෙපාර්ශ්වයේම නම්‍යශීලී බවක් වෙන්නට ඕනේ කියන පදනම මත තමයි මේ ගිවිසුම ඇති කරගෙන තිබුණේ. මේකට ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවකෙන් ලොකු සහයක් ලැබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලැබුණා. එක්කම කොලොම්බියානු ජනාධිපතිවරයාට නොබෙල් සාමත්‍යය ලබා දෙන තත්ත්වයටත් මේක යොමුුනේ ඒ කාරණාව නිසායි. නමුත් දැන් අලුතෙන් ඇති කරගත්ත ගිවිසුමෙත් එවැනිම කොන්දේසි තියෙනවා. නමුත් මීට කලින් තිබුණට වඩා ෆාක් සංවිධානයට මෙවර ඔවුන්ගේ අවියාවිද බිම තැබීම කියන කාරණාව මෙතනදී ඉස්මතු කරලා තියෙනවා. සමස්තයක් හැටියට මේකේ ලොකු වෙනසකට ගන්නට තියෙන්නේ මෙවර මේ ගිවිසුම ජනමත විමසුමකට යොමු නොකිරීමයි.
හොඳයි, අපි මේ මැද පෙරදිග කලාපයට යමුමු ඊළඟට. අපි දැන් සති කිහිපයක සිට ඉඳන් කතා බහ වෙමින් සිටිනවා ඉරාකයේ මොසුල් නගරය ISIS ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ඉරාක රජයේ හමුදා ප්‍රමුඛ ඇමරිකානු ඒ යුද සංධානයේ සිදු කරන මෙහෙයුම් පිළිබඳව. අපිට දැන් වාර්තා වෙමින් පවතිනවා ඉරාකයේ මේ මොසුල් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට ඉතාමත්ම ආසන්නයි කියලා. මොකක්ද අලුත්ම තත්ත්වය?
දිලක්ෂි, මේ මොසුල් නගරය කියන්නේ ඉරාකයේ තියෙන දෙවන ප්‍රධානම නගරය හැටියට හඳුන්වන්න පුළුවන් ප්‍රදේශය. එතන මේ වෙනකොට දසලක්ෂයක් විතර සාමාන්‍ය ජනතාව මේ නගර මැද්දේ හිර වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මෙතරම් විශාල සාමාන්‍ය ජනතාවක් ඉන්න නිසා තමයි එකපාරටම මේ රජයේ හමුදාවලට ඒ ප්‍රදේශයට ඇතුල් වන්නට නොහැකි වෙලා තියෙන්නේ. මෙතන ඉන්න IS කණ්ඩායම් සාමාන්‍ය ජනතාව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට අලුත්ම තත්ත්වයේ අනුව නම් මොසුල් නගරය දැන් පැති කිහිපයකින් වට කරලා මේ ඇතුලේ ඉන්න IS සංවිධානයේ සමාජිකයන්ට ඔවුන්ගේ අවි ආයුධ ලබාගෙන මෙහෙම නැත්තම් ඔවුන්ට අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබාගත්තු ඒ ප්‍රධාන මාර්ගය මේ වෙනකොට වසා දමලා තියෙනවා. ඒක රජයේ හමුදා විසින් දැන් පාලනය කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒ නගරයේ පැති කිහිපයකින් වටලලා තියෙන නිසා මොසුල් නගරය හමුදාවේ බලයට අත්පත් කර ගැනීම ඉතාමත්ම කෙටි කාලයකින් සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ගුවන් තුටුපළ වගේ ප්‍රධාන මර්මස්ථාන බැලුවොත් ඒවා රජයේ හමුදා අත්පත් කර ගැනීමට ඉතාමත්ම ආසන්නෙන් ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් රජයේ හමුදාව පැත්තෙන් බලපුවහම ඉරාකයේ තියෙන දෙවන නගරය දැන් IS ග්‍රහණයෙන් මුදා ගැනීමට ආසන්නෙමයි තියෙන්නේ.
ඉරාකයේ වගේම සිරියාවෙත් ප්‍රබලව ක්‍රියාත්මක වෙන IS සංවිධානය සිරියාවේ ඇලපෝ සහ රකා කියන නගර දෙකත් යලිත් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. එහි තත්ත්වය කොහොමද?
දිලක්ෂි, දැන් ඇලපෝ නගරේ බැලුවොත් එතන තිබිච්ච සටන් විරාමයේ දැන් ගිය සතියේ ඒක බිඳ වැටුණා. මේ වෙනකොට සිරියාවේ රජයේ හමුදා විසින් ගුවන් ප්‍රහාර රාශියක් එල්ල කරලා තිනවා. අපිට දැනගන්න තියෙන විදිහට ඇලපෝ නගරේ තිබිච්ච කුඩා රෝහල්, එහෙම නැත්නම් ඒ රෝගීන්ට සාතු සප්පායම් කරපු සමහර අවස්ථාවල මේ බේස්මන්ට් වල පවත්වාගෙන ගිය රෝහල් වලට පවා දැන් ඒ බෝම්බ ප්‍රහාර එල්ලලා තියෙනවා. සමහර අවස්ථාවලදී රසායනික අවි පාවිච්චි කරා කියන චෝදනාවත් ඇවිල්ලා තියෙනවා. මේ ඇලපෝ නගරයේ ප්‍රදේශ කිහිපයක් රජයට පක්ෂපාත නොවන සටන්කාමීන්ට අයත් ප්‍රදේශ. ඒවාට විරුද්ධව තමයි අසාද් ජනාධිපතිවරයාගේ හමුදාව මේ වෙනකොට මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තරම දැන් ඇලපෝ නගරයේ හමුදා බලයට යටත් කර ගැනීමේ ආසන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට ඒ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක අර්බුදයකටත් හේතු වෙලා තියෙනවා. මොකද මේ ඇලපෝ නගරයේ ඉන්න අසාද් ජනාධිපතිවරයාට විරුද්ධ කොටස් ඔවුන්ට සහාය ලැබෙන්නේ බටහිර රාජ්‍යන්වලින්, විශේෂයෙන්ම ඇමරිකාව ඒ වගේම යුරෝප රටවලින් ඔවුන්ට සහාය ලැබෙනවා. ඉතින් ඇත්තටම මේක අපි දකිනවා ඒ බටහිර බලවතුන්ගේ ප්‍රොක්සි යුද්ධයක් දැන් ඇලපෝ නගරයේ දියත් වෙනවයි කියලා.
ඔව්, අපිට මේ දැන් පෙනී යන්නේ මේ කරුණු වලින් අමල් ලෝක සාමය උදා කර ගැනීම සඳහා ලෝකයේ එක් පාර්ශ්වයක් සාම ගිවිසුම් ඇති කර ගනිමින්, දැන් අපි කලින් කතා බහ කරපු කොලොම්බියාව වගේ රටවල් සාම ගිවිසුම් ඇති කර ගනිමින් ඒ කැරලිකාර කණ්ඩායම් සමගින් තමන්ගේ රටේ සාමය උදා කර ගන්නට උත්සාහ කරන අතරතුරේදී තවත් රටවල් යුද වදිමින් සාමය උදා කර ගන්නට උත්සාහ දරන ආකාරය. ලෝක තත්ත්වයේ ආකාරයෙන් වාර්තාවේදී අපි මේ කේතජනක සිදුවීමකුත් පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ පිළිබඳව අලුතින් තොරතුරු දැනගනිමු. ශ්‍රී ලංකාවට නුදුරු රට ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදී පසුගිය ඉරිදා දරුණු ආකාරයේ දුම්රිය අනතුරක් සිදු වුණා. විශාල සංඛ්‍යාවක් මේකෙන් මිය ගියා. අලුත්ම තත්ත්වයක් අපි ඔබෙන් දැනගන්නට කැමැතියි මේ ළඟට.
දිලෘක්ෂි, මේ ඉන්දෝ පත්න එක්ස්ප්‍රෙස් කියන මේ දුම්රිය මේක පීලි පැනලා මේ වෙච්ච අනතුරෙන් ඇත්තටම මේ වෙනකොට නිශ්චිත වශයෙන් සොයා ගන්නට බැරිවලා තියෙනවා කුමන හේතුවක් නිසාද මේ කෝච්චිය පීලි පැන්නේ කියලා. දැනට විශ්වාස කරන්නේ ඒ දුම්රිය මාර්ගයේ රේල් පීලිවල යම්කිසි දෝෂයක්, එහෙම නැත්නම් ඒ සමහර ස්ථානවල ඒ රේල් පීලි වල පිපිරීම් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒවා රස පරීක්ෂක විසින් ඒවා තවමත් තහවුරු කරගෙන නැහැ. නමුත් මේ වෙනකොට මරණ සංඛ්‍යාව 146ක් කියලා සනාත කරගෙන තියෙනවා. ඒ එක්කම තවත් විශාල පිරිසක් රෝහල්ගත කරලා තිබුණා. 200කට ආසන්න පිරිසක් මේ අනතුරෙන් තුවාල ලැබුවා. ඒකෙන් තවමත් 60 දෙනෙක් විතර දරුණු ලෙස තුවාල ලැබපු අය මේ දුම්රියේ 2000කට විතර ආසන්න පිරිසක් ගමන් කළයි කියලා පැවසුනාට ඇත්තටම ගමන් කරපු ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නට පුළුවන් කියලා විශ්වාස කරනවා. මොකද මේ ඉන්දියාවේ හුඟක් අවස්ථාවලදී මේ මගීන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගන්නේ නැතිව හොරෙන් ගමන් කරන නිසා බලධාරීන් විශ්වාස කරනවා මීට වැඩි පිරිසක් ඉන්නට ඇති කියලා. ඉතින් තුවාල වෙච්ච සංඛ්‍යාවත් දැනට වාර්තා වෙච්ච සංඛ්‍යාවට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නිශ්චිත වශයෙන් නම් තාම කරුණු සොයාගෙන නැහැ.
මේ ගොඩක් ශ්‍රී ලාංකිකයනුත් ඉන්දියාවේ සංචාරය කරනවා. මන් දන්නේ ඔය ප්‍රදේශයේ මේ ආගමික වන්දනාමාන කටයුතු වල යෙදෙන අයගේ නිතර පරිහරණයට ලක්වන ප්‍රදේශයක්ද නැද්ද කියලා. මොකක්ද ඒ සම්බන්ධ වාර්තාවන තත්ත්වය?
ඔව්, ඇත්තටම මෙතන ශ්‍රී ලාංකිකයන් ඇත්තටම වන්දනාකරුවන් හිටියද නැද්ද කියන ප්‍රශ්නේ මතුවුණා. නමුත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කියලා තියෙන උන්ට දැනගන්න තියෙන විදිහට කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ දුම්රිය ගමන් කරේ නැහැ කියලා. නමුත් ඇත්තටම දිරිදුක්ෂි මෙතන මේ දුම්රිය අනතුරෙන් 146 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒක විශාල ප්‍රවෘත්තියක් හැටියට ජාත්‍යන්තරයේ වාර්තා වෙනවා. නමුත් ඉන්දියාවේ වසරකට දුම්රිය අනතුරු වලින් 15,000ක් විතර ජීවිතක්ෂයට පත් වෙනවා කියලා කියන ඉතින් මේක ඇත්තටම සමූල ඝාතනයක් හැටියට ඉන්දියාවේ බලධාරීන් විසින්ම හඳුන්වලා දෙනවා. ඉන්දියාවේ තියෙන ලෝකයේ ලොකුම දුම්රිය පද්ධතියක් වුණාට මේ මරණ සංඛ්‍යාව අති විශාලයි. ඉතින් ඒක අඩු කිරීම සඳහා පියවර ගන්න තියෙන අවශ්‍යතාවය ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ජපානය වගේ රටවල් ඔවුන්ට පොරොන්දු වෙලා තියෙනවා විශාල වශයෙන් මුදල් ලබා දෙන්න ඉන්දියාවේ මේ තියෙන දුම්රිය පද්ධති දියුණු කරන්න, විශේෂයෙන්ම බුලට් ට්‍රේන් වගේ ඒවා ඉන්දියාවේ හඳුන්වලා දෙන්න. මේ සිද්ධිය ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වුණාට මේ විදිහට ඉන්දියාවේ දුම්රිය අනතුරු වලින් සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන බව තමයි දැනගන්න තියෙන්නේ.
ඔබ අර මේ ජපානය පිළිබඳවත් සඳහන් කරපු හින්දා මේ ජපානයේත් ඛේදජනක තත්ත්වයක් වාර්තා වුණා මේ සුනාමි අනතුරක් පිළිබඳව පසුගිය සතියේදී. ඊට පස්සේ සුනාමි අනතුරු ඉවත් කරගත්තා කියලාත් වාර්තා වුණා. යම් කිසි වූ හානිදායක තත්ත්වයක් වාර්තා වෙනවා දමල්? මොකද බොහෝ ශ්‍රී ලාංකිකයන් රැකියාවල නියුක්ත වෙලා තියෙනවා ජපානයේ.
දිලක්ෂි මේ සුනාමි අනතුරක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් වුණා. නමුත් ඒක ඉතාමත්ම සුළු වේලාවකින් ප්‍රකාශය ඉල්ල අස් කරගත්තා. මොකද මේ භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නැහැයි කියලා පසුව වුන් තීන්දු කරා. ඒ ඇතිවෙච්ච භූමිකම්පාවෙන් ජීවිත හානි වෙච්ච බවක් නැහැ. මොකද අපි දන්නවා ජපානයේ තියෙන මේ ගොඩනැගිලි බොහොමයක් පිළිසකර කරලා තියෙන්නේ භූමිකම්පාවකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට. ඉතින් මේ අවස්ථාවේදීත් එවැනි භූමිකම්පාව විශාල එකක් වුණාට ඒකෙන් ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වුණේ නැහැ. නමුත් වෙන සුවිශේෂ කාරණාවක් වුණා මේ සතියේ ටෝකියෝ නුවර. ඒ තමයි අවුරුදු 54කට පස්සේ ටෝකියෝ නුවර හිම පතිත වෙනවයි කියලා වාර්තා වීම. සාමාන්‍යයෙන් ටෝකියෝ නුවර සීතල කාලයේදී හිම ඇතරම දකින්න බොහෝම කලාතුරකින්. නමුත් මේ අවස්ථාවේදී නොවැම්බර් මාසේ මේ විදිහට අති විශාල වෙස හිම පතිත වීම අවුරුදු 54කට පස්සේ වෙච්ච සුවිශේෂ කාරණාවක් හැටියට වාර්තා වෙලා තියෙනවා.
අද නොවැම්බර් මාසේ 25 මීට දින 17කට කලින් තමයි ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුනේ. හැබැයි තාමත් ඩොනල්ඩ් ට්‍රම්ප් උණුසුම් මාතෘකාවක් මුළු ලෝකයටම. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් එක ගැන තමයි මේ වෙනකොට අලුතින්ම කතා බහමල්. මේ පිළිබඳව ආන්දෝලනාත්මක කතා ගණනාවක් ඇහෙනවා. අපි කැමති එකින් එක නිරාකරණය කරගන්න ලෝකයෙන් ඔබට වාර්තාව නන්දමට.
දිලක්ෂි මේක ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්වලා තියෙනවා. මොකද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ පත්කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් දෙනාගේ නම් සඳහන් වුණාට මේ වෙනකොට කීප දෙනෙක් පමණයි ඔහු නිශ්චිත වශයෙන්ම සඳහන් කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයට ආදේශ කරගන්නවයි කියලා. මේකේ ප්‍රධානම තැනක් ගන්නේ නිකි හේලි කියන දැනට සවුත් කැරලයිනා ප්‍රාන්තයේ ගවර්නර්, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරිය හැටියට කටයුතු කරන පුද්ගලයා. ඩයගේ දෙමව්පියන් ඉන්දියාවෙන් පැමිණ ඇමරිකාවේ පදිංචි වෙච්ච උදවිය. ඉතින් මේ නිකි හේවි මීට කලින් කීප අවස්ථාවකදීම ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචනයට ලක් කරපු කාන්තාවක්, දේශපාලඥියෙක්. ඇයව පත් කළා තියෙනවා ඇමරිකාවේ මීළඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය හැටියට. ඒ කියන්නේ මේක ඇත්තටම ඇමරිකාවේ කැබිනට් තනතුරක්, ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කිරීමේදීත් ඉතාත්ම තීරණාත්මක පත්වීමක් මේක. ඒකට නිකි හේලි පත් කළා තියෙනවා. ඒ වගේම විදේශ ලේකම්වරයාගේ තනතුර සම්බන්ධයෙන් මේ වෙනකොට මිට් රොම්නිගේ නම සඳහන් වෙලා තියෙනවා. මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වන මිට් රොම්නි මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බොහොම තියුණුව තරඟ කරපු පුද්ගලෙක්. ඉතින් ඔහු රාජ්‍ය ලේකම් තනතුරට නම් කිරීමට බොහෝ ඉඩකඩ තියෙනවා කියලා දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම බෙන් කාසන්, ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙච්ච පුද්ගලෙක්, ඔහුත් හවුසිං සෙක්‍රටරි හැටියට පත් කිරීමට නියමිතයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ වගේ පුද්ගලයෝ තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ අලුත් කැබිනට් මණ්ඩලය තවමත් සාකච්ඡා වෙමින් යනවා. නමුත් සමහර නම් එක්ක ඔහුට විරුද්ධව හිටපු පුද්ගලයෝ, එහෙමත් නැත්නම් මතභේදයට තුඩු දෙච්ච අන්තවාදී අදහස් දරන අය හැටියට තමයි හඳුන්වන්න දෙන්න පුළුවන්.
මේ අමල්, මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කියපුවා නෙමෙයි දැන් කරන්න කියන කතාවකුත් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් ඔය ඔහුව දැඩිව විවේචනයට ලක් කරපු අයට ඔහු සහයෝගය ලබා දෙමින් යම් යම් නිලතල ලබා දීමක් දක්වා ඔහු ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අර අපිට මතකයි ඔහුගේ මේ ප්‍රතිවාදිනී හිලරි ක්ලින්ටන් ගේ අර තිබුණනේ විද්‍යුත් තැපෑල සම්බන්ධව වන ප්‍රශ්නයක්, පෞද්ගලික සර්වර් එකක් පාවිච්චි කරමින් අය විද්‍යුත් ලිපි යවුවා කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා මේ මම ජනාධිපති බවට පත් වුණා තින්ගෙම හිලරි ක්ලින්ටන්ට සිරඳනුවම් ලබා දෙන්නට කටයුතු කරන ඔය කාරණාව විභාග කළා කියලා. දැන් ඔහු ටිකක් ඒ සම්බන්ධව කියන්න අකමැති වගේ නේද?
මෙතන ඇත්තටම නිරුක්ෂි නිව්යෝක් ටයිම්ස් පත්‍රෙත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම උරණ වෙලා හිටපුවා අපි කවුරුත් දන්නෝ. නමුත් නිව්යෝක් ටයිම්ස් පත්‍රයට සාකච්ඡාවක් ලබා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා හිටියේ හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ඡන්ද ව්‍යාපාරයේ ප්‍රකාශ කළාට වඩා වෙනස් ආකල්පයක් ගන්නවයි කියලා. මෙතන හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ඔබ කිව්වා වගේ බොහොම පැහැදිලිවම ඒ හිලරි ක්ලින්ටන් සමග තිබිච්ච විවාදයේදී අවසාන විවාදයේදී ඔහු බොහොම පැහැදිලිවම කිව්වා ඔහු ජනාධිපති වුණොත් හිලරි ක්ලින්ටන්ට හිර යන්න සිද්ධ වෙයි. ඔහු විශේෂ උසාවියක් තුලින් හිලරි ක්ලින්ටන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නවයි කියලා. නමුත් ඒ ස්ථාවරය ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඒ එක්කම පරිසරය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මේ පරිසර හානිය පිළිබඳව ගෝලීය උෂ්ණත්වය වැඩිම කියන කාරණා මේ චීනය විසින් ඇති කරපු බොරුවක් කියලා. නමුත් දැන් ඔහු කියනවා නෑ, ඒ පරිසර හානිය සම්බන්ධයෙන් ඔහු මීට වඩා වෙනස් විදියට කටයුතු කරන්න සූදානම් කියලා.
නිල වශයෙන් ජනාධිපති කවුද කියලා ප්‍රකාශයට පත් වුණාට ඇතැම් ප්‍රාන්තවල ඡන්ද කොට්ටාශවල තාමත් ඡන්දය ලැබෙමින් පවතිනවා. වාර්තා විනන්දමට හිලරි ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සෑහෙන සංඛ්‍යාවක් ඡන්ද ලබාගෙන තියෙනවා කියලයි අහන්නට ලැබෙන්නේ. මොකක්ද අලුත්ම තත්ත්වය යම?
මේකත් ඇත්තටම ඇමරිකාවේ ඡන්ද ක්‍රමේ තියෙන අරුම පුදුම කාරණාවක් දෘක්ෂි. මොකද රටේ සමස්ත ඡන්දේ දිහා බලපුවම මේ වෙනකොට හිලරි ක්ලින්ටන් ඡන්ද ලක්ෂ 20ක් මිලියන 2ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ලබාගෙන තියෙනවා. මේකට උන් හඳුන්වන්නේ මේ පොපියුලර් වෝට් කියන එක. ඒ අනුව හිලරි ක්ලින්ටන් බොහොම පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේ ඡන්ද ක්‍රමය නිසා, මේ ඡන්ද ලබා ගන්න සමහර ප්‍රාන්තවල තියෙන මේ ඡන්ද ක්‍රමේ විෂමතාවයන් නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න පුළුවන් වුණේ. රටේ බහුතර ඡන්දේ ලබා ගන්න පුද්ගලයා රටේ ජනාධිපති වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම ලෝකයේ අනෙකුත් රටවලට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශනා තියෙන ඇමරිකාව ඔවුන්ගේ ඡන්ද ප්‍රතිඵලය බලපුවාම වැඩි ඡන්ද ලැබපු පුද්ගලයා පරාද වෙනවා. නමුත් දෙවැනි තැනට පත් වෙන පුද්ගලයා රටේ ජනාධිපති බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදයේ යථාර්ථය.
සෝතිය පල කරමින් ඔබට සමුදෙනවා. මම ලබන සතිය සිකුරාදා හමු වෙන තෙක් බොහොම ස්තුතියි ලෝකී තත්විති සවිස්තරාත්මකව සුපුරුදු ලෙසින් අපිට සමීප කළාට. එහෙමනම් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.